මෙහි මයි ඔය ධ්‍යාන ගැන නොදන්න තරමට තමයි ඒක කරන්න ලේසි පළවෙනි දේ. දන්නවා වැඩි වුණාම කරන්න කලින් ඒවා හිතෙන් මවලා පෙන්නනවා මෙන්න මේවා තියෙනවා කියලා. මොකුත් නොදැන කරලා ඉවර වෙලා ධ්‍යාන ගැන ඉගෙන ගන්න එක තමයි හොඳම දේ. මම අර මූලිකව දැනගන්න අවශ්‍ය කරුණු ටික විතරක් කියන්නම්. දැන් ධ්‍යානෙදි දැනෙන්නේ කොහොමද අරව මේවා ඒවා කියන්නේ. ඒවා කිව්වොත් Tamanට බාධාවක් ඒක. හරි. ඕගොල්ලොත් එක එක්කෙනා කතා කරන්නෙත් නැහැ. මට මෙහෙම දැනුණා, මට මෙහෙම දැනුණා. මේ අනිත් අයට කියන්න යන්නත් එපා, අනිත් අය කියන ඒවා අහන්න යන්නත් එපා. Taman ඒ සමාධි ධ්‍යාන ප්‍රගුණ කරන කාලය තුල. හරි. Taman උපදෙස් දෙන කෙනා එක්ක විතරක් කතා කරලා ඒ ටික කරගන්න ඕන. මොකද එක එක්කෙනාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එක්කෙනෙක් අත්දකපු එක තව කෙනෙක් අත්දකින්නම ඕන කියලා එකක් නැහැ. එක එක්කෙනාට ওই තමන්ගේ චරිත ලක්ෂණ අනුව, පෙර පුරුදු අනුව අරවා මේවා ගොඩක් හේතු හින්දා මේ අත්දකීම් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එක්කෙනෙක් අත්දැක්ක එක තව කෙනෙක් අත්දකින්නම ඕන කියලා එහෙම නීතියක් නැහැ. හරි. එතකොට දැන් තව කෙනෙක් අත්දකපු එක අහගත්තොත් තමන්ගේ හිත නිතරම කියන අන්න අර විදිහට එන්න ඕන කියලා. ඒක බාධාවක් තමන්ගේ දියුණුවට. මේක මතක තියාගන්න, තමන්ටම අත්දකින්න පුළුවන්. ආයි කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඒක හොඳට සිහියේ තියාගන්නකො. දැන් මම දැනට ඔයගොල්ලන්ට මට ඒක කියන්න පුළුවන් සමාධියෙන් විතරයි. දැන් සමාධිය කියන එක මං කියන්න ඕනද ඔයගොල්ලන්ට සමාධිය තිබුණා කියලා? නෑ. ඒක තමන් දන්නේ නේද? තමන්ගේ හිත එකඟ වෙලා තිබුණද දිව්වද කියන එක තමන්නේ දන්නේ නේද? ඕක වෙන කෙනෙක්ගෙන් අහන්න ඕන දෙයක් නෙවෙයි. ඔන්න ඔය වගේ මේක තමන් අත්දකින දෙයක්. ඒ අත්දකින දේ එක බොරුවක් කරන්න බෑ නේද? කියන්නේ මේක මේ තමන් රවට ගැනීමක් නෙවෙයි. නිකන් අපි හිතාගත්තට වැඩක් නැහැ. ආ මට හොඳට සමාධිය තියෙනවා. ඒ වුණාට ඉන්නකොට නම් හිත දුවනවා හැමතැනම නේද? ඒ අනුන්ට පෙන්නලා වැඩක් නැහැ. අපි මේ හෙල්ලෙන්නේ නැතුව හිටියා කියලා නේද? මේ භාවනාව කරන්නේ අනුන්ට පේන්න නෙමෙයි. තමන්ගේ හිත දිනු කරගන්න නේද? වෙන අයට පෙන්නන්න නෙමෙයි මං භාවනා කරනවා. මං දැන් මෙහෙමයි, මං උසස්. එහෙම කියන්න නෙවෙයි. ඉතින් මේ දැන් සමාධිය නොකර ඉන්න අයට වඩා උසස් වුණාට, භාවනා නොකර ඉන්න අයට නම් හිතා ගන්නවත් බෑ මේ පැය භාගයක් හිත එකඟ කරගෙන ඉන්නේ කොහොමද කියන එක ලොකු ගැටලුවක්. ඔයගොල්ලන්ටත් පටන් ගන්නකොට මතක ඇති නේද? පැය භාගයක් කියනකොට නිකන් විහිළුවක් වගේ. අපිට මේ වාඩි වෙලාවත් ඉන්න බෑ පැය භාගයක්. කොහොමද මේ හිත එකඟ කරගෙන ඉන්නේ පැය භාගයක් නේද? ඒකයි මං කිව්වේ මේවා කරගෙන යනකොට තමන්ගේ තියෙන සැක ටික ටික අඩු වෙනවා. මං කිව්වේ විචිකිච්ඡාව දුරු වෙන්නේ අත්දැකීම් එක්ක. ධර්මය ගැන සැකේ. සමාධිය කියන එක මට කරන්න පුළුවන්ද කියලා සැකයක් නේ තියෙන්නේ කරන්න නැති කෙනාට. මම කරන්න බෑ ඕක. ඒ සැකය දුරු වෙන්නේ කවද්ද? සමාධිය ලබාගත්තු දවසට. වෙන විදිහක් නෑ ඔය සැකේ දුරු කරන්න. ඒ විචිකිච්ඡාවේ සියුම් තැන් තියෙනවා. ඒවා දුරු වෙන්නේ ධර්මයේ අත්දැකීම එක්ක. විචිකිච්ඡාව කියන්නේ මේ ධර්මය ගැන සැක කරන ගතිය. ධර්මය ගැන සැක කරාම ඊළඟට සැක කරනවා මේ වයින් ප්‍රතිඵල ලබන්න පුළුවන්ද? ධර්මයේ ප්‍රතිඵල කියන්නේ සංඝයා වහන්සේ. මේ ආර්ය සංඝ රත්නය කියන්නේ. ඒ ධර්මයේ ප්‍රතිඵල ලබන අය. අට්ඨපුරිස පුද්ගලයා කියලා ඔය වඳිනවනේ නේද? කවුද ඒ? ආර්ය සංඝ රත්නය. සෝවාන් මාර්ගයේ ඉන්න අය සෝවාන් ඵලය ලැබපු අය. සකෘදාගාමි මාර්ගයේ ඉන්න අය සකෘදාගාමි ඵලය ලැබපු අය. අනාගාමි මාර්ගයේ ඉන්න අය අනාගාමි ඵලය ලැබපු අය. අරහත් මාර්ගයේ ඉන්න අය අරහත් ඵලය ලැබපු අය. ඒගොල්ල තමයි ආර්ය සංඝ රත්නය කියලා අපි වන්දනා කරන්නේ. පුද්ගලයෝ අට දෙනෙක්. අට්ඨපුරිස පුද්ගලයා යුගල වශයෙන් හතරයි නේද? ඒ ගාථාවේ තියෙන්නේ ඒ කරුණ. එතකොට ඒ ආර්යභාවයට පත් වෙන්න, එහෙම නැත්නම් සෝවාන් වෙන්න නම් දුරු වෙන්න ඕන කෙලෙස් තුනක් තියෙනවා නේද? සංයෝජන තුනක්. මොනවාද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. ওই තුන කැඩීම තමයි සෝවාන් වීම කියන්නේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. හරි? ඒ සීලබ්බත පරාමාසය කියන්නේ මොනවාද? වැරදි සීල වෘත කියලා කියනවා නේද? ඒ කාලේ තිබුණා ඒ වෘත සමාදන් වෙනවා. අජ වෘත, ගෝ වෘත ඔය විදිහට දැන් හරකෙක් වගේ ඉන්නවා. බල්ලෙක් වගේ ඉන්නවා. නේද? අන්න ඒ වගේ දේවල්. ඒ වගේ ඒවා ඒ කාලේ තිබුණා. අදත් සමහර විට ඉන්දියාවේ තියෙනවා අතරින් අතර. හරි? ඒ වයින් නිවන් ලබන්න බෑ. ඉතින් ඒ වෙයි නම් අපේ අය දෙන්නේ නැහැ නේ නේද? අපි හොයා ගන්න ඕන අපිත් සීලබ්බත පරාමාසයේ ඉන්නවද? ගොඩක් වෙලාවට ඉන්නවා. බෞද්ධ කියලා හිතාගෙන නමට බෞද්ධ. හැබැයි නිවන් මාර්ගේ නිමෙයි කරන්නේ නෑ. එතකොට යම්කිසි කෙනෙක් හිතනවා නම් මේකයි දුක නැති කරන මාර්ගය, මේ විදිහටයි කරන්න ඕන කියලා. දැන් මම මේ කතා කරන්නේ මතක තියාගන්න ආර්ය මාර්ගය ගැන. එතනින් මෙහා දේවල් නෙවෙයි. හරි? කෙනෙක් හිතනවා නම් මේ බෞද්ධයෙක් විදිහට මෙන්න මේකයි කරන්න ඕන කියලා, බෞද්ධයෙක් විදිහට අපි නිවන් මාර්ගයේ මේ ප්‍රතිඵල ලබන්නයි උත්සාහ කරන්න ඕන. එතනින් තමයි බෞද්ධ, නියම බෞද්ධයෙක් වෙන්නේ. නේද? වෙන මොන දේවල් කිව්වා ඔය මාර්ගයට වැටුන්නේ නැත්නම් සසරෙන් ගැලවීමක් නැහැ. ආයේ අපාගත වෙන එක නවත්තලා නැහැ. ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්න ඔය දුකෙන් සත්‍යය මුදවන්න. බුදු කෙනෙක් අනුගමනය කරනවා, පිළිපදිනවා කියන්නේ ඔන්න ඔය මාර්ගයට වැටෙන්න උත්සාහයක්වත් දරන්න ඕන. ඔව්. එතකොට දැන් අපි සමහර දේවල් කළාට මාර්ගයේ නෙමෙයි නං. හරි. ඒව විතරක් කරලා හිතනවා නම් මේ ටික කරාම ඇති මේ වයින් පුළුවන් සසර දුකෙන් ගැලවෙන්න කියලා හිතනවා නම් අන්න ඔතන සීලබ්බත පරාමාසය. එහෙම නැතුව වෙන දේවල් කළාට ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ගම් බෝධි පූජාවක් තියනවා කියලා. දැන් මේ බෝධි පූජාව තියලා නම් මට නිවන් දකින්න බෑ. හැබැයි වෙන ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම කළාට සීලබ්බත පරාමාසය වෙන්නේ නැහැ. ශීලබ්බත පරාමාසය වෙන්නේ මේක විතරක් කරාම ඇති. ඒකෙන් නිවන් මාර්ගයට වැටෙනවා කියලා හිතුවොත් එතන අන්න මුලා වුණා. එහෙ නැත්නම් අපි මල් පූජා කර කර හිටියාම ඇති. එහෙම නැත්නම් සීල් සමාදන් වෙලා අර වෙන දවගේ පොයට සීල් සමාදන් වෙලා යනවා. එතකොට ඇති. මේ මතක තියාගන්න, මේ නිවන් මාර්ගයට වැටිලා නැහැ. එහෙම හිතන තාක්කල් නමට බෞද්ධ විතරයි ඇත්තටම. අර ඒ වුණාට වැඩි වෙනසක් නැහැ පල්ලියට යන කෙනාගේ පන්සලට යන කෙනාගේ. මම අහුවා නේද මුල දවසේ මොකද්ද වෙනස කියලා. මේ සිල් ගත්තු අයගේ අනිත් අයගේ වෙන ආගම් වල අයත් සීලේ රකින්නවා. හොඳට ආගම අදහන අය. සාරිට අපේ අයට වඩා හොඳට සීලේ රකින්න පිරිස ඉන්නවා. නේද? බොරු කියන්නේ, හොරකම් කරන්නේ ඒ වගේ. ඒක මේ නිවන් මාර්ගෙම වෙන්නේ නැහැ. මෙතන තියෙනවා ඒ හරියට මාර්ගය ගැන විශ්වාසය ඇති වෙන්න ඕන මේකයි මාර්ගය කියන එක. අන්න එතෙන්දි තමයි ওই විචිකිච්ඡාව කියන එක මේවා ගැන තියෙන සැක දුරු වෙන්නේ. හරි? විචිකිච්ඡාව ටිකෙන් ටික දුරු වෙන්නේ එකක් ධර්මයේ ටිකක් දැනගන්න ඕන. මොනවද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? දෙවෙනි එක මේ අත්දැකීමෙන් එන්න ඕන මේ ධර්මය ගැන. ආයේ මේක ගැන කිසිම සැකයක් නැහැ. මේක පිළිපදින කෙනාට ප්‍රතිඵල ලැබෙනවා. අපි පිළිපදින් නැති හින්දායි ප්‍රතිඵල නැති කියන මට්ටමේ දැක්මක් එන්නවා. නැත්තම් හිතුවොත් අද කාලේ කොහෙද වුව කරන්නේ මේ මාර්ගඵල ලබන්නේ කොහොමද කියලා හිතුවොත් එහෙම ඔය සැක කරන්නේ මොකක්වත් නෙමෙයි ධර්මය. ධර්මය කියන්නේ ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක්. යෙදෙන කෙනාට ප්‍රතිඵල තියෙනවා. තමන් යෙදුන් නැත්තම් ප්‍රතිඵල නැහැ කියලා ධර්මය සැක කරලා හරියන්නේ නැහැ. ඒක තමන්ගේ අඩුපාඩුක. එතකොට මේ ධර්මය ගැන සැක කරනකොට විචිකිච්ඡාව එනවා. ඒ විතරක් නෙමෙයි සංඝරත්නය ගැන සැක කරනවා. ඒ මාර්ගඵල ලබන්න පුළුවන්ද මේ ධර්මයෙන් කියලානේ. එතකොට සැක කරන්නේ කවුද? සංඝරත්නය. ඊළඟට ඔය සැකේ තව ටිකක් එහාට ගිහිල්ලා තමයි එන්නේ මේ හිම ධර්මයක් බුදු කෙනෙක් දේශනා කළාද? ඔහොම ඔහොම තමයි අර බුද්ධාදී අටතැන ගැන සැකය කියන එකට යන්නේ. හරි? ඔය සැකේ වැඩි දිනු වෙවි යනවා. ඒවා තමයි විචිකිච්ඡාව කියන්නේ. ඉතින් ඒක මතක තියාගන්න ධර්මය ගැන සැක කිරීම තුලින් තමයි ඔය අටටම වැටෙනවා ඊළඟට. මේ මූලික තුන පෙන්වන්නේ. ඉතින් අපි ඔවා මම ටිකක් කතා කළේ දැන් සෝවන් වෙනවා කියන්නේ විචිකිච්ඡාව දුරු වෙන්න ඕන. සීලබ්බත පරාමාසය කියන්නේ වැරදි මත මේ විදිහට කළොත් දුක නැති කරන්න පුළුවන්. මේ විදිහට කළොත් නිවන් දකින්න පුළුවන් කියන හිතන දේවල්. හරි? එතකොට දැන් ඔය දෙක ඇත්තටම නැති කරන එක අමාරු නෑ නේද? සීලබ්බත පරාමාසයයි විචිකිච්ඡාවයි. අමාරු දේ තමයි මේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මේ පුද්ගල හැඟීම මම මගේ කියලා ඉන්නේ. ඈ අන්න ඒ දෘෂ්ටිය. හරි. දැන් බුදුදහම තනිකර අනාත්ම ධර්මයක්. නේද? ආත්ම සංකල්පයක් නෙමෙයි බුදුදහමේ තියෙන්නේ. අනාත්මය කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. අනාත්ම ධහමක්. ඒ අනාත්ම ධහම තේරුම් ගන්න සක්කාය දිට්ඨිය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. මම කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ ඉපදී මෙරි මෙරි යන්නේ. ඔහොම තියෙනවනේ අපේ දෘෂ්ටිය. නේද? මම මගේ කියලා අපි අල්ල ගන්නවා. නේද? ඒවා ඒ පැත්ත නැති කරන්න නම් ධර්මය අවශ්‍යමයි. බුදු කෙනෙක් කියා දීපු ධර්මය පොඩ්ඩක් නුවණින් විමසන්න වෙනවා. හරි? ඒක අපි කතා කරමු. දැන් ඕකේ ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍යනේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම මාර්ගය. නේද? එතකොට මාර්ගය කියලා දේශනා කළේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න නේද? සම්මා සංකප්ප ඔය විදිහට අංග 8කින් දේශනා කළා. ඒක ඒ වචන ටිකක් ගැඹුරු හින්දා අපිට කෙටියෙන් කොටස් තුනකට බෙදලා ගන්න පුළුවන්. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා තමයි මාර්ගය. එතන දැන් සමාධි කොටස තමයි මේ කෙරෙන්නේ. හිත එකඟ කිරීම. හරි? ඒකේ මූලික සමාධිය තමයි මං කිව්වේ ඔය පැය භාගයක් විතර ඉන්න පුළුවන්කම. දැන් ඒ සමාධිය නැති වෙන්නේ මොනවා හින්දාද? හිත දුවන්නේ මොනවා හින්දාද? නීවරණ. ඒකවල හිත දිවුවාම හොඳට වැළුවත් මේ නීවරණයක්. නීවරණ පහ දැන් දන්නවනේ නේද? මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් බලන්න හොඳ සමාධියක ඉන්නකොට හිත එකඟ වෙලා තියෙනකොට ඔය පහම නැහැ. දැන් අරමුණක් ආවට ඒක පස්සේ දුවන්නේ නැහැ. අපි හිතමු සද්දයක් ඇහුණා. ඒක ගැන හිත හිතා දිගින් දිගට යන්නේ නැහැනේ සමාධිය ඉන්නගෙන. සද්දය ඇහුණා, ඒක දැනගත්තා, ඒක ඉවරයි, ආයෙ මෙතෙන්ට ගත්තා. නේද? හරි. ඒ දිගට යන්නේ කාමච්ඡන්දයට අහු වුණොත්. ආ මේ හොඳ යන්න හොඳ ලස්සන සින්දුවක් ඇහෙනවා. ඇහුණා නේද සින්දුව? භාවනා කරද්දි. දැන් ටිකක් වෙලා සමහර විට හිත යනවා. හරි? හැබැයි සමාධිය ප්‍රබල වෙනකොට ඊට පස්සේ ඒක බාධාවක් නෙවෙයි. ඔන්න කාමච්ඡන්දේ යටපත් වෙන හැටි. හරි? සමාධිය ප්‍රබල වෙනවා කියන්නේ නීවරණ යටපත් වෙනවා. නීවරණේ බලවත් වුණා නම් එහෙම ඉතින් සින්දුව කියා ඉන්නවා හිතෙන්. භාවනාව නෑ. තේරෙනවා? නීවරණේ බලවත් වුණා අපේ සමාධිය යටපත් වුණා. අපේ සමාධිය ප්‍රබල වෙනකොට සින්දුව තිබුණාද කියලා මතකත් නැහැ ඊට පස්සේ. අරමුණේ තියෙනවා. හරි? ඒ වගේ ওই නීවරණ පහ යටපත් වීම තමයි ප්‍රබල සමාධිය කියන්නේ. හරි? හැබැයි සමාධියේදී දැන් ඔය නීවරණ නිකන් මේ වතුර යට තියෙන රබර් බෝල වගේ තමයි. අපි පහ යට කරගෙන ඉන්නවා. පොඩ්ඩක් අමතක වුණ ගමන් පැන. පොඩ්ඩක් ඉඩ දීපු ගමන් හිත දුවනවා. ඒ අවධානේ තියාගෙන ආයේ ගන්න ඕන. හිත දුවගම ආයේ අපි වතුර යටට දානවා. යටපත් කරනවා. මතු වෙන්න නොදී ඉන්නේ අපේ සිහියෙන් අවධානේ. හරි. එහෙම එහෙම යටපත් කරනකොට යටපත් කරනකොට ඕවා ටිකක් මතුවෙන්න තියෙන ගතිය ටික ටික අඩු වෙලා යනවා. ඒවයි තියෙන අර ප්‍රබලතාවය අඩු වෙලා යනවා. ඒක තමයි සමාධියෙන් කරන්නේ. ඒ වුණාට සමාධියේදී තියෙනවා ඕවා හිටපු ගමන් මතුවෙනවා. පොඩි චාන්ස් එකක් දීපු ගමන් මතුවෙනවා. ඒකයි අර හිටපු ගමන් හිත දුවන්නේ. හැබැයි ආයේ ගත්තාම අර ඉස්සෙල්ලා වගේ මතුවෙන්නේ නැහැ. එහෙම ගතියකුත් තියෙනවා. අපි දැන් ගේන්න මේවායි අර ඔව් බලය අඩු වෙනවා. හරි ඒකයි සමාධිය ප්‍රබල වෙනකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් අර සද්ද තිබුණට භාවනා කරන්න නේද? ඔය ළමයි කෑ ගැහුවට වෙනදා කිව්වනම් අපෝ මේ සද්දේ කොහොමද භාවනා කරන්නේ? තේනවද? ඒ දැන් නීවරණ තරමක් යටපත් වෙලා හරි ඒ වෙනස දැන් සමාන්තරම අත්දකින්න පුළුවන්. එතකොට දැන් සමාධියේ තියෙන ලක්ෂණේ තමයි නීවරණ අපි බලෙන් යටපත් කරගෙන ඉන්නේ. පොඩ්ඩක් ඉඩ දීපු ගමන් අමතක වුණ ගමන් සිහිය නැති වුණ ගමන් පැන්නා. නේද? හිත දුවනවා. ඒ දුවන්නේ ওই නීවරණ එකක් හරි කීපයක් හරි මත වුණාම. හරි. එහොම ඉන්න ගමන් ඉතින් හිටපු ගමන් මතක් වෙනවා ওই තරහකාරයෙක් එහෙම වෙනපු එකක් එහෙම. නේද? එතකොට මේ කරන එක මතක නැහැ හිත ටිකක් ඒ පස්සේ දුවනවා. හැබැයි සමාධිය ප්‍රබල වෙනකොට ඉන්නේ මතක් වුණත් ආයේ ඒක හැමම ඉවරයි ආයේ මෙතන. හරි සමාධිය බලවත් වෙනකොට. හරි. ඊළඟට දැන් ඔහොම ඉන්නකොට අපිට ටික ටික දැන් දැනටම අත්දකලත් ඇති. ශරීරේ නිකන් සැහැල්ලු ගතියක් අර රිදුම් එහෙම ටිකක් අඩුයි නේද? දැන් පැය භාගේ ඉන්න පුළුවන් නේ කරදරයක් නැතුව. යන්තම් රිදුම් තියෙන්න පුළුවන් ඒ වුණාට දරන්න බැරි වේදනා නැහැ නේද? නේද? එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ දැන් සමාධිය ප්‍රබලයි. හරි? සමාධියක් නැත්නම් එහෙම ඉන්න බෑ කෙනෙකුට පය භාගයක් එල්ලෙන්නේ නැතුව. හරි? ඒ යම් කිසි සමාධියක් තියෙනවා. හිත දුවන්නේ තාම අර සමාධිය තව දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කිරීම තමයි අපි ධ්‍යාන කියන්නේ. සමාධියේ පොඩ්ඩක් එහෙමෙහෙ දුවන්න පුළුවන්. පැය භාගේ ඉන්නකොට ඔය සමහරට දහසරයක් විතර දුවලා අපහු ගේන්න වෙන්න පුළුවන්. හැබැයි ප්‍රථම ධානයේදී දුවන්නේ නැහැ. හරි. දුවන්නේ නැහැ කියන්නේ මොකද්ද? නීවරණ වලට මතුවෙන්න බෑ. තේරුණාද? සමාධියේදී නීවරණ වලට මතුවෙන්න පුළුවන්. ධාන වලදී නීවරණ වලට මතුවෙන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒවයි තියෙනවා ධානාංග කියලා දෙයක්. ඒවා සමහර විට ඒ පොඩ්ඩක් කළාට අත්දකින්න බෑ. ධාන ප්‍රගුණ කරනකොට තමයි අත්දකින්න පුළුවන්. දැන් ප්‍රථම ධානයේ තියෙනවා අංග පහක්. කවුද දන්නේ මොනවද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගත. ඕවා සමහර විට සමාධියේ ඉන්නකොටත් සැරින් සැරේ සමහර ඒවා අත්දකින්න පුළුවන්. හිටපු ගමන් හරි සතුටක් එනවා. ඈ ඇඟට හරි සනීපයක් එනවා. සැහැල්ලු වෙලා නිකන් නේද? ඈ ප්‍රීතිය සුඛය එහෙම පොඩ්ඩක් දැනෙන්න පුළුවන්. දිගට පවතින්නේ නැහැ සමාධිය බලවත් නැති ඉඳලා. ඈ පොඩ්ඩක් සමහර වෙලාවල නිකන් හරි සුවයක් තියෙනවා. නේද? හිතට ලොකු සතුටක් තියෙනවා හිත දුවන්නේ නැති වෙනකොට. නේද? දැන් හිත එකඟ වෙලා කියලා නිකන් හරි ප්‍රීතියක් තියෙනවා. ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා. ඊළඟට ඒක චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ ඒක අරමුණක තියෙන එක තියෙනවා නේද? ඒ සමාධියේ සමහර වෙලාවට අත්දකින්න පුළුවන් හොඳට තියෙනකොට. ඈ? දැන් විතක්ක විචාර කියන්නේ මොනවද? විතක්ක කියන්නේ යම් කිසි අරමුණකට හිත ගෙනියන ගතියට අපි විතක්කේ කියනවා. දැන් ඔන්න මෙහෙම ඉන්න ගමන් හිටපු ගමන් gedera ගැන මතක් වෙනවා. නේද? දැන් මුලින්ම ඒක මතක් කරලා දෙන්න ඕනනේ. අන්න ඒ ගතිය තමයි විතක්කේ. ඊළඟට ඕකේ හිත පවත්වන ස්වභාවයක් තියෙනවානේ. ඒ තව විමසනවා, ඔගේ ਵਿਚාරනවා. ඒකෙම තව හොයන ගතියක් තියෙනවා. ඒ හිත ගෙනියන ගතිය විතක්කය, ඒකේ රඳවන ගතිය ਵਿਚාරය. දැන් මෙතෙන්දී අපි මේ භාවනා අරමුණට හිත මතක් කරලා දෙන ගතියක් තියෙනවා. හිත දුවනකොට මොකද කරන්නේ අපි? ගේනවා. ඒ ගේන්නේ මොකෙන්ද? විතක්කෙන්. විතක්කයෙන් අපි භාවනා අරමුණට හිත යොමු කරනවා. ඒකේ රැඳ වෙන්නේ ਵਿਚාරයෙන්. හරි? අරමුණට හිත ගේන ගතිය විතක්කය, අරමුණේම ඉන්න ගතිය ਵਿਚාරය. හරි? එතකොට දැන් පැහැදිලිද? විතක්ක, ਵਿਚාර, ප්‍රීති කියන්නේ හිතට දැනෙන සතුට, සුඛය කියන්නේ මේ ශරීරයට දැනෙන සුවයක්, සනීපයක්. ඒකාග්‍රත කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය, ඒක අරමුණක හිත තියෙනවා. හරි? ඉවසීම නෙමෙයි.
නෑ,
විමසීම. ඔව්. ਵਿਚාරයේ තියෙනවා විමසන ගතිය. විමසනවා කියන්නේ ඔන්න දැන් අපි පොඩ්ඩක් මොනවා හරි හෙල්ලෙනවා වගේ දැනුනහම ওই පැත්ත බැලෙනවනේ. බැලුනහම ඒ මොකද්ද කියලා ඊළඟට දැනගන්නවා. නේද? අර ගහක කොළයක් කියලා දැනගන්නවා. ඒ දැනගන්නේ ਵਿਚාරයෙන්. විතක්කෙන් තමයි හිත යොමු කරන්නේ. ඒක තව ටිකක් ਵਿਚාරණ ගතියක් තියෙනවා මේ මේ. ඒක ගැන හිතනවාම නෙමෙයි. නිකන් ඒකේ බලා ඉන්න ගතිය. හරි, ਵਿਚාරයෙන් තමයි ඒ අරමුණ තව දැනගන්න ස්වභාවයක් එන්නේ. හරි? එතකොට අපේ දැන් අර නීවරණ යටපත් වෙනකොට ඔය ධානාංග පහ ටික ටික ප්‍රබල වෙනවා. ඒකයි හිත දුවන්න හදනකොටම ඇදලා ගන්නවා මොකෙන්ද? විතක්කයෙන්. සමාධියේදී වගේ දුවන්න දෙන්නේ නැහැ. විතක්කේ ප්‍රබල හින්දා දුවන්න හදනකොට අපට පේනවා විතක්කේ බලව. එතකොට ਵਿਚාරයෙන් අරමුණේ රඳවනවා. ඒ ගන්න එක එහෙමම රඳවනවා. ඒ විතක්ක ਵਿਚාර එකට යන්න. දැන් ගත්ත ගමන් හිත දුවනවා නම් ගන්න එකෙන් වැඩක් නැහැ. ගන්න එක එහෙමම රඳවන ගතිය. ඒ දෙක එකට යන්නේ. විතක්කේ තියෙනකොට ਵਿਚාරෙත් තියෙන්න ඕන. ඒ දෙක ටික ටික බලවත් වෙනවා. හරි? එතකොට විතක්ක ਵਿਚාර බලවත් ප්‍රථම ධානයේදී. ඒ හින්දා තමයි හිත දුවන්නේ නැත්තේ. සමාධියේදී ඒවා බලවත් නැති හින්දා තමයි ගිහිල්ලා ටිකක් වෙලා ගිහින් තමයි අපිට මතක් වෙන්නේ. නේද? සමහර වෙලාවට ගොඩක් දුර ගිහිල්ලා. ඈ? ආයි ටිකක් වෙලා ගිහිල්ලා තමයි මතක් වෙන්නේ මේ මොකද කරන්නේ මම මේ භාවනා කරනවා වෙන මොනවද හිත හිතා ඉන්නවා. නේද? ඒ විතක්කේ තාම මදි. ආපහු වැදලා ගන්න. නැන් ධානයේදී විතක්කේ ප්‍රබල හින්දා හිත දුවන්න හැදුවට එතකොටම පේනවා, එතකොටම ඇදලා ගන්න පුළුවන්. හරි? ඒකයි මේ දුවන්නේ නැත්තේ. හැබැයි මේ උත්සාහය තියෙනවා. ඒ කියන්නේ හිත දුවන්න හදනකොටම අපහු මේකේ රඳවන ගතිය. ඒතර විතක්ක ਵਿਚාර දැන් ප්‍රබලයි. හරි? ඒතර ප්‍රථම ධානයේදී ඇත්තටම අත්දකින්න පුළුවන් විතක්ක ਵਿਚාර කියන දෙක තමයි ලොකුවට අත්දකින්න පුළුවන්. ඉතුරු ටිකක් තියෙනවා. ඒවා වුණාට අර අරවා ටිකක් මේ මොනවාද ටිකක් රෆ් ලෙවල් එක ටිකක් දරුණුවට තියෙන හින්දා මේ අනිත්‍යක සියුම් ප්‍රීතිය සුඛය එකග්ගත භාවය සියුම් මේවා අරවා ගොරෝසු වැඩි. ඉතින් ගොරෝසු ටික තමයි අපිට මුලින්ම දැනෙන්නේ. හරි? දෙවෙනි ධානයට විතර යනකොට වෙන්නේ විතක්ක ਵਿਚාර දෙකත් අවශ්‍ය නැති වෙනවා. ඒකට හේතුව තමයි දැන් හිත එකඟ කරගෙන එකඟ කරගෙන ඕක ප්‍රගුණ වෙනකොට දුවන්නේ නැති ගානකට එනවා. සමාධිය හරි ප්‍රබලයිනේ. දැන් සමාධියට වඩා දැන් එහා ඔන්න ධානෙත් අපි ප්‍රගුණ කරගෙන යනකොට ප්‍රථම ධානෙ හරි හිත දැන් මේකට හොඳට පුරුදු වෙලා. එතකොට දුවන්නේ නැහැ. අර සෑහෙන හීලෑ වෙලා දැන්. දුවන්නේ නැත්තම් ආපහු ගේන්න ඕනද? නෑ. ඔන්න විතක්කය වැඩක් නැති වෙනවා එතකොට. ගේන්නේ නැති වුණාම රඳවගෙන ඉන්නත් ඕනේ නෑ, ਵਿਚාරෙත් වැඩක් නෑ. සමාධිය තව ටිකක් ප්‍රබල වෙනවා. එතකොට විතක්ක විචාර අයින් වෙලා ඉතුරු වෙන්නේ ප්‍රීති සුඛ ඒකග්ගත කියන තුන විතරයි. එතනින්දී ඔන්න කියනවා දෙවෙනි ධානය කියලා. හරි. දෙවෙනි ධානයේදී කිසිම කරදරයක් නැහැ, ඇස් පියා ගන්න එක විතරයි. හිත දුගන්නේ නැහැ. කිසි තද ගතියක් නැහැ ඒකේ. හරි සැහැල්ලු. ඇස් පියා ගත්ත ගමන් ඒ කියන්නේ ආයි උත්සාහයක් නැතුවම හිත එකඟ වෙලා ඉන්න පුළුවන්. දෙවෙනි ධානයේ මට්ටමට දියුණු කරගත්තා. දැන් තාම නිකන් උත්සාහයක් අරගෙන අරගෙන තමයි මේක කරන්නේ. නේද? සමාධියේදී ලොකු උත්සාහයක් තියෙන්න ඕන. ධානයේ වැඩනකොට එච්චර අමාරු නෑ. දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. පැය භාගේ ඉන්නවා කියන එක මහ දෙයක් නෙවෙයි. ඈ? වෙලාව යනවා දැනෙන්නෙත් නෑ. ධානය වැඩනකොට. ප්‍රථම ධානය. වෙනස් පොඩි වෙනස්කම් ඕවා. ඒ කාලය තුල Tamanට කිසි කරදරයක් නෑ. ඔය හද්ද තිබුණාට තිබුණා. මේ වගේ හිත මෙතන. අන්න ප්‍රථම ධානයේ පොඩි පොඩි ලක්ෂණ ඕවා. මේ ඒවා වැඩියම මේ ඊට වඩා දැනට දැනගන්න ඕනේ නෑ. අත් දැකලා ඒවා කතා කරන්න ඕනේ. ඈ ඉතින් දැන් හොයන්න එපා ප්‍රථම ධානයට ගිය ගමන් කෝ විතක්කේ තියනවද ਵਿਚාරේ තියනවද ඈ මතක තියාගන්න ප්‍රථම ධානයට යන්න පුළුවන් වෙනකොට Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඊට කලින් එක මොකද්ද සමාධිය Tamanට සමාධිය ගැන මොනව හරි සැකයක් තිබුණා නම් ඒක නැත්තටම නැති වෙනවා ප්‍රථම ධානය කරනකොට ප්‍රථම ධානයේ සැක නැති වෙන්නේ ඇත්තටම දෙවෙනි ධානය කරනකොට ඊළඟ ලෙවල් එකට යනකොට තමයි පල්ලෙහා එක ගැට ඒක අත්දැකලා ඉවරයි ප්‍රත්‍යක්ෂ. අපි පොඩ්ඩක් දැනගත්තට ඒකේ ගැඹුර ඔක්කොම ඩීටේල්ස් අහුවෙන්නේ නැහැ. විස්තර සහිතව දකින්න බෑ. ඒ විස්තර සහිතව දකින්න හොඳට ප්‍රගුණ වෙන්න ඕන. හරි. ඒ හින්දා මුලින්ම ඔන්න ධානයට ගිය ගමන් හොයන්න එපා කෝ විතක්කේ කෝ විචාරයේ කෝ ප්‍රීතිය. ඒවා ඒවා දැනෙන්නේ ධානයේ ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්න ඕන. බලවත් කරගන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම ප්‍රථම ධානය Tamanට හොඳටම අත්දකින්න පුළුවන් යම් කිසි දවසක දෙවෙනි ධානය කරනකොට. ඒ හින්දා පළවෙනි ධානය කරද්දි මේක මොකද්ද කියලා හොයන්න යන්න එපා. Tamanගේ හිත දුවන්නේ නැහැ කියලා දන්නවා නම් ඒ ඇති. වෙනදට වඩා සමාධිය ප්‍රබලයි කියලා දැනෙනවා නම් ඒ ඇති. ඒක ඊළඟට ඒ උපදේශ අරගෙන ඒක ප්‍රගුණ කරගන්න ඕන. ප්‍රගුණ කරගන්නවා. ඒ කියන්නේ මාස්ටර් කරනවා, වශී කරනවා කියලා කියන්නේ. දැන් ධාන අපි ඊළඟට වශී කරගන්න ඕන නැති වෙන්න නැති නොවන විදිහට. ඒකට තමයි ඒක උපදෙස් දෙන්නේ. ධාන වශීකృత කියලා කියනවා. හරි. හදාගන්න එක නැත්තම් එහෙමම නැති වෙනවා. ඒ නැති නොවන ගානට අපි ඕක එක එක විදිහට ප්‍රගුණ කරන්න ඕන. ඒක තියෙනවා පස් විදිහකට වශී කරන්න තියෙනවා පංච වශීකృత කියලා. දන්න අය අහලත් ඇති ඔබ. දන්නවද? නැහැ. ඒක හැමෝම දැනගන්න ඕනේ නිකන් මෙහෙම දෙයක්ත් තියනවා කියලා දැනගන්න මම කියන්නම් ඒ ಜಾති පහක් තියෙනවා වශී කරන්න පුළුවන් ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවේක්කන මේවත් නොතේරුණාට කමන්නේ නැහැ. මම මේ වැඩිපුර දැනුමට කියන්නේ. ආවර්ජන කියන්නේ ආවර්ජනය කරලා ඒකට සමාදින්න පුළුවන්. මේකේ තියෙන ಗುಣ මතක් කරලා ඒකට සමාදින්න පුළුවන් ආවර්ජන. සමාපජ්ජන කියන්නේ සමවැදීමේ හැකියාව ඕන තැනක ඕන වෙලාවක මේ ධානයට යන්න ඕන කියලා හිතුවහන් යන්න පුළුවන්. ඒ වශී කරාම එහෙමයි. හරි. දැනට බෑ. නේද? අපි වශී කරගත්තට පස්සේ ඕන තැනක ගිහිල්ලා බස් එකක ඉඳන් උනත් පුළුවන්. ඒ තරම් මට්ටමකට මේක ප්‍රගුණ කරන්න පුළුවන්. හරි. එතකොට සමාපජ්ජන සමවැදීමේ හැකියාව. දැන් සමවැදුනටම මදි ඕකෙන් එළියට එන්නත් පුළුවන්කම තියෙන ඕන. ඒක තමයි වුට්ටාන කියන්නේ. ඒකෙන් එළියට ඒමේ හැකියාව, මිදීමේ හැකියාව. එකට ආවජ්ජන සමාපජ්ජන නැතව එකක් තියෙනවා. අදිෂ්ඨාන කියන්නේ අදිෂ්ඨාන කරන කාලයක් ඉන්න පුළුවන්කම. අනේ දැන් මම ප්‍රථම ධානයේ විනාඩි 5ක් ඉන්න කියලා නිකන් අදිෂ්ඨාන කරාම හරියට තත්පරයට විනාඩි 5 ඉන්නවා. මම විනාඩි 10ක් ප්‍රථම ධානයට ගිහින් ඉන්න ඕන කියලා හිතුනහම හරියට විනාඩි 10 ඉන්නවා. එහෙම ප්‍රගුණ කරන්නත් පුළුවන්. ඒ තව වශී. පැය ගණන් ඉන්න පුළුවන්. අදිෂ්ඨාන කරලා වෙලාව අදිෂ්ඨාන කරලා ඉන්න පුළුවන්. ඔව් තමයි. කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා වෙනම જાති ටිකක්. ඒවට අපි කියන්නේ අභිඥා නැත්නම් 이르දි බල කියනවා. විශේෂ හැකියාවන්. ඒ විශේෂ හැකියාවන් ගන්න මූලික අවශ්‍යතාවය තමයි හතරවෙනි ධානයේ දක්වා හිත දියුණු කිරීම. හතරවෙනි ධානයේ තියෙන කෙනාට කැමතිනම් මොනවා හරි ඒ ප්‍රගුණ කරන විදි තියෙනවා. හරි. මේ මූලික හිතේ චිත්ත සමාධිය ප්‍රබල වෙන්න ඕන චතුර්ථ ධානයේ දක්වා. ඊට පස්සේ මේ විශේෂ ක්‍රමයට අවශ්‍ය දේවල් ටික කරනකොට ඒවා සමහර කෙනෙකුට ලබා ගන්න පුළුවන්. හරි. මේ චිත්ත සමාධිය කොච්චර ප්‍රබලද කියන එක අනුව ධාන කොච්චර ප්‍රබලද ඊළඟට තමන් මේක කොච්චර උත්සාහ කරනවාද සමහරට පෙර පුරුද්දක් තිබුණොත් ඉක්මනට මතු වෙනවා. එහෙම නැත්නම් සෑහෙන උත්සාහයක් ලැබලා කරලා ඒවා ලබන්න ඕනේ. ඒ ඔක්කොම හැබැයි සමාධි. ආර්ය මාර්ගය නෙවෙයි. සෝවන් මාර්ගේවත් නෙවෙයි. මේකයි. දැන් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් සිද්ධාත් කුමාරයා බුද්ධත්වයේ ලබන්න කලින් ඕවා වඩපු අය ගොඩක් හිටියා. 이르දි බල තිබුණ අය හිටියා. ධ්‍යාන අටම වඩපු අය හිටියා. එක එක දේවල් කරන්න පුළුවන් අය හිටියා. හැබැයි සෝවන් මාර්ගයටවත් වැටුනේ නැහැ. එතන තේරුම් ගන්න මේ සමාධිය තාම මේ හිතේ පාලනය ගැනීම විතරයි සමාධිය කියන්නේ. ධානය වැඩිම කියන්නේ මේ පාලනයක් නැති හිතේ පාලනය අපි ටික ටික ගන්න. ඔතන ධර්මයක් මොකුත් කිව්වේ නැහනේ. මේ හිත දුවනකොට ඒක තැනකට ගේනවා එච්චරයි. ඔව් අෂ්ට සමාපatti කියන්නේ ඒවා. ධාන අට. දැන් චතුර්ථ ධානය කියන්නේ මේ ධාන හතරට අපි කියනවා තව විදිහට රූපාවචර ධාන. ඒ කියන්නේ දැන් ශරීරයේ සැහැල්ලු වුණාට ශරීරයේ තියෙනවා කියලා දන්නවා තමයි. ඒ ධාන හතරෙම සියුම් වෙනවා. ඒ වුණාට ශරීරයේ තියෙනවා කියලා දන්නවා. ශරීරයයි හිතයි තියෙනවා කියලා දන්නවා. හිත එකඟ වෙලා ශරීරයක් තියෙනවා. නේද? පොඩි වාඩි වෙලා ඉන්නවා එහෙම පොළොවට ස්පර්ශ වෙලා තියෙනවා හරි එහෙම දැනීම තියෙනවා. ශරීරය පිළිබඳ දැනීමක් තියෙනවා. සියුම් වෙලා යනවා. ඇඟිලි එහෙම දැනෙන්නේ නැතුව ගියාට මුළු ඇඟම නෑ කියලා දැනෙන්නේ නෑ නේද? ඒ රූපාවචර ධානවල හැටි. ඊළඟට තියෙනවා ඒ චතුත්ථ ධානයේ දක්වා දිනු කරාම කැමැති කෙනෙකුට පුළුවන් අරූපාවචර ධාන වඩන්න. ඒවයිදී හිත විතරයි. ශරීරය දැනෙන්නෙම නෑ. හරි? හිත විතරයි තියෙන්නේ. ආකාසඤ්ඤායතනය කියලා එහෙම කියන්නේ. ආකාසඤ්ඤායතනය ඊළඟ එක විඤ්ඤාණඤ්ඤායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥානාසඤ්ඤායතනය ඒ අරූපාවචර ධානය ටික. ඔව්. ඔව් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ඔය ධාන 8ටම සමවැදුණා පිළිවෙලින්. ඊට පස්සේ ආපහු ඇවිල්ලා චතුර්ථ ධානයේ ඉඳන් තමයි පිරිනිවන් පෑවේ. ඉතින් මේ නිවන් මාර්ගයට අදාළව සම්මා සමාධිය කියන එකේ විස්තර වෙන්නේ අරියෂ්ටාංගික මාර්ගයේ තියෙනනේ සම්මා සමාධිය කියලා එකක් නේද? ඒ සම්මා සමාධිය කියලා විස්තර වෙන්නේ චතුර්ථ ධානය දක්වා හිත දියුණු කිරීම. අටම නිවේ. එතකොට නිවන් මාර්ගයට අවශ්‍ය ධාන හතරයි. ඒ කියන්නේ රූපාවචර ධාන ටික විතරයි. චතුර්ථ ධානය දක්වා. හරි. මේක පැහැදිලිව තියෙනවා ඔයගලන්ට පුළුවන් අර පිරිත් පොත ඇතිනේ පිරිවාණා පොත් වහන්සේ. ඒකේ තියෙනවා සත්‍ය විභංග සූත්‍රය කියලා එකක්. සත්‍ය විභංග සූත්‍රය. ඒකේ ඔය එක එක කොටස විස්තර කරනවා. සරිත් හාමුදුරුව විස්තර කරගෙන යන්නේ. ඒකේ බලන්න සම්මා සමාධිය යටතේ විස්තර කරන ටික. එතන පැහැදිලිව කියනවා මේ එක එක ධානයට ගිහින් ඔහම චතුර්ථ ධානය දක්වා හිත දියුණු කිරීම තමයි
සම්මා සමාධිය කියන්නේ කියලා. හරි. සච්ච විභංග සූත්‍රය ගිහිල්ලා කියෝලා බලන්න. ඒකේ සම්මා සමාධි කොටස බලන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරගෙන යන අංගෙන් අංගේ සම්මා සමාධිය යටතේ තියෙනවා. හරි. එතකොට මතක තියාගන්න ධ්‍යාන වැඩිම මාර්ගයට අදාළ කරගන්නත් පුළුවන්. ආර්ය මාර්ගයට. හරි. සම්මා සමාධියට ඒවා අවශ්‍ය වෙනවා. හැබැයි ඒක සම්මා වෙන්න තව කෑල්ලක් යෙදෙන්න ඕනේ. ඒ තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හරි. ඒක සම්මා දිට්ඨිය ඇති උඩ කෙනාට තමයි සම්මා සමාධි වෙන්නේ. එහෙම නැත්නම් ධ්‍යාන හතර වැඩෙනවා ඒවා සම්මා සමාධි කියලා ගණන් ගන්නෑ. يعني බුදු දහමක් අහලා තේරුම් ගත්ත කෙනාටම විතරයි එයා වඩන ධ්‍යාන තමයි සම්මා සමාධියට අයිති වෙන්නේ. හරි. ඒවා අපි වෙනම කතා කරමු මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ කියලා. ඒකයි බුදු දහමක් බුදු දහමක විතරයි මේ සෝවාන් ඵලයේ සකෘදාගාමි අනාගාමි අරහත් කියන අය පහළ වෙන්නේ බුදු දහමක විතරයි. අන්‍ය ශාසනවල පහළ වෙන්නේ නැහැ කියලා බුදු හාමුදුරුව දේශනා කරනවා. ඒකට හේතුව තමයි මේ සම්මා දිට්ඨිය එන්නේ බුදු දහමක් අහලම විතරයි. වෙන විදිහකට බෑ. ධ්‍යාන වඩලා නෙවෙයි. ධ්‍යාන වඩපු අය හිටියානේ බුදු කෙනෙකුට කලින්. ධර්මය අහලා දැනගන්නම ඕන. හරි. ඒ ධර්මය තමන් කොහෙන් හරි පොතකින් කියෝලා හරි ධර්මය අහලා එතන දැනගන්න දෙයක් තියෙනවා. එතන තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. හරි. ඒක අපි වෙනම කතා කරමු. මොකද හුඟක් ගැඹුරු දෙයක් සම්මා දිට්ඨිය කියන්නේ. මේක විදර්ශනාව මම පැහැදිලි කරනකොට ඒවා ටික ටික පැහැදිලි කරන්න. හරි. විදර්ශනාව වඩනවා කියන්නේම ඇත්තටම සම්මා දිට්ඨිය ඇති කරගන්නම වෙනවා. එහෙම නොවුනත් විදර්ශනා භාවනා කරනවා කිව්වට වැඩෙන්නේ ආර්ය මාර්ගේ නෙවෙයි. හරි. ඒතන ලොකු ගැඹුරක් තියෙනවා. ඒක අපි කතා කරන්න ඕන. දැන් මේ සමාධි ගැන විස්තර කරන හින්දා මම මේ ටික අර සමාධිය පිළිබඳව ඒවා ටිකට තමයි දැම්මේ. දැන් එතකොට ආපහු අපි ගියොත් දැන් සාමාන්‍ය සමාධිය කියන්නේ මොකද්ද? නීවරණ ටික යටපත් කිරීම. පංච නීවරණ. නේද? ඉතින් අපි යටපත් කළාට හිටපු ගමන් මතුවීමේ හැකියාව සාමාන්‍ය සමාධියේ තියෙනවා. කියන්නේ හිටපු ගමන් හිත දුවන්න පුළුවන්කම තියෙනවා. හරි. ප්‍රථම ධානයෙන් උඩට එහෙම හිත දුවන්න බෑ. හේතුව තමයි නීවරණ ටික ධානයක් තියෙන කාලය තුල මතු වෙන්නේ නැහැ. මතු නොවන විදිහට යටපත් වෙලා. සමාධිය ප්‍රබලයි. එතකොට ප්‍රථම ධානය කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. දැන් ධානය කියනකොට හිතන්න එපා දැන් උඩින් යන්න පුළුවන්. එහෙම නෙමෙයි. හරි. ඒවා ඊර්තිබල. ඒවා ලබා ගන්න නම් ඉස්සෙල්ලා චතුර්ථ ධානය දක්වා දියුණු කරගන්න ඕන. ඊට පස්සේ කරන දේවල් ඒවා. දැන් ධානය කියන එකේදි තේරුම් ගන්න හිත ප්‍රබලව එකඟ වෙනවා. හේතුව තමයි නීවරණ මතු වෙන්න බෑ. දෙවෙනි එක තමයි ධානාංග ටික ප්‍රබල වෙනවා. මොනවාද ධානාංග පහ? ප්‍රථම ධානයේ තියෙන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගත. ඔය පහ. දැන් ඔය ධානාංග පහටයි නීවරණ වලටයි එකට ඉන්න බෑ. එහෙම දෙයක්ත් තියෙනවා තරහකාරයෝ දෙන්නේ. ඒක මෙහෙමයි. ඔන්න දැන් අපි එකින් එක බැලුවොත් දැන් විතක්කය කියන්නේ මොකද්ද? අරමුණට හිත ගේනවා. නිතර නිතර ඒ අපේ ධාන අරමුණට නැත්නම් භාවනා අරමුණට හිත ගේන ගතිය. දැන් ආනාපාන සතියේදී නම් මේ හරියට හිත ගේන ස්වභාවයක් තියෙනවානේ. හිත දුවනකොට අපි ආයේ යොමු කරනවා. ඒ එතකොට ප්‍රථම ධානයේදී මෙතනම ඉන්නවා. මෙතනින් දුවන්න හදනකොටම ආයෙ ඇදලා ගන්නවා. මොකෙන්ද ඒ? විතක්කෙන්. හරි. දැන් ඕක කරන්න පුළුවන්ද නිදිමතේ? නිින්ද ගියොත් එහෙම විතක්කේ හිටීද? නෑ. ඔන්න බලන්න දැන් විතක්කෙන් ඉන්න නම් හොඳ අවධානෙන් ඉන්න ඕන නේද? දුවනවද කියලා නිතරම බලා ඉන්නවා. එතකොට විතක්කය ප්‍රබල වෙනකොට මොකද්ද දුරු වෙන්නේ? තීන මිත්තේ. හරි. විතක්කය ප්‍රබල වෙන හින්දා නිදිමත පැත්ත පලාතක ඉන්නේ නැහැ. තීන මිද්දේ විරුද්ධ එක්කෙනා තමයි විතක්කේ. හරි. හොඳ අවධානෙන් ඉන්න ඕන. එතකොට කම්මැලි වෙලා අලස වෙලා බෑ. නේද? හොඳ සිහිය පිහිටනවා විතක්කේ. තමන් අවදිව තියෙනවා. හරි. එතකොට බලන්න ඕන තීන මිද්ද ගති දුරු වෙනවා විතක්කය ප්‍රබල වෙනකොට. භාවනා අරමුණ ගැනමයි සිහිය. පොඩ්ඩක් එහාට දුවනකොටම ඇදලා ගන්න ඕන ආයි. එතකොට විතක්කෙන් තීන මිද්දේ යටපත් කරනවා. හරි. ඊළඟට විචාරණකොට මොකද්ද නැති වෙන්නේ? විමසලා බලනකොට මොනවද දුරු වෙන්නේ? පැකේ. නේද? විචිකිච්ඡාව හිටින්නේ නැහැ. හරි. විචාරයේ හින්දා විචිකිච්ඡාව සැකයක් නැහැ. දැන් මේ හිත එකඟ වෙලාද මේ ඒව ගැන සැකයක් නැහැ. මොකද විචාරය තියෙනවා. හරි. එතකොට විචාරෙන් විචිකිච්ඡාව දුරු වෙනවා. පැහැදිලිද? ඔව්. ඊළඟ එක මොකද්ද? විතක්ක විචාර ප්‍රීති. ප්‍රීතියෙන් දුරු වෙන්නේ මොකද්ද? තරහ ගිහින් ඉන්න කෙනෙකුට hina ගැස්සුවොත් මොකද වෙන්නේ? තරහ දුරු වෙනවා නේද? ප්‍රීතියටයි තරහටයි එකට ඉන්න බෑ. නේද? ඔව්. එතකොට ප්‍රීතියෙන් දුරු වෙනවා ව්‍යාපාදේ. ප්‍රීතිය බලවත් වෙනකොට තරහ යන්නේ නැහැ. නේද? කිසි තරහක් එන්නේ නැහැ. දැන් සමාධියක ධානයක ඉද්දි සමාධිය නම් ටිකක් තරහ එන්න පුළුවන් එහෙම මෙහෙම රිදෙනකොට. ධානයේදී එහෙම තරහ පැත්ත පලාතක නැහැ. හරි. ඒකට හේතුව ප්‍රීතිය බලවත්. හරි. ඒකට ප්‍රීතිය ව්‍යාපාදයට විරුද්ධකාරය. දැන් ප්‍රීතිය තියෙද්දි තරහට මතු වෙන්න බෑ. අනේ බලන්න ධානාංග වලින් නීවරණ යටපත් කරන හැටි. ඊළඟට ප්‍රීති සුඛ. සුඛ කියන්නේ ශරීරයට හොඳ නිකන් සුවයක් දෙනවා. දැන් පොඩි ළමෙක් නිදි කරවන්න එහෙම ඕනනම් අපි නිකන් බොරළු ගොඩක තිබ්බොත් පුළුවන්ද? සුඛයක් නෑ නේද? කටු ගොඩක එහෙම තිබ්බොත් නින්ද යයිද? නෑ. කොහොමද තියන්න ඕන? හොඳ සනීපෙට නේද? සුඛය තියෙන. අන සුඛය තියෙනකොට හිත සංසුන් වෙනවා. හිත සංසුන් වෙනකොට නිින්ද යනවා. හරි. පහසු වෙනවා. නිින්ද යනවාම නෙමෙයි. මේ උදාහරණේ ගත්තේ දැන් සුඛය තියෙනකොට භාවනාවේදී නිදාගෙන හරියන්නේ නැහැ. මට හරි සුඛයක් කියලා. එහෙනේ දැන් සුඛයෙන් නැති වෙනවා හිතේ අර විපිලිසර ගතිය. හිත එහෙ මෙහෙ දුවන විසිරෙන ගතිය නැති වෙනවා. ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්චය නැති වෙනවා වේන සුඛයෙන්. හරි. හිත එහෙ මෙහෙ දුවන්නේ නැහැ. කලබල ගතිය සංසුන් කරනවා. සුඛ වලින්. ඒතර උද්දච්ච කුක්කුච්චය යටපත් කරනවා සුඛ වලින්. ඊළඟට තියෙන්නේ ඒකාග්‍රතාවය. දැන් හිත හොඳට එක අරමුණේ එකඟ වෙලා වෙන ඒවට දුවන්නේ නැහැ. ඈ? එතකොට අර කාම අරමුණු පස්සේ දුවන්නේ නැහැ. ඇහැ පිනවන්න තියෙන ආසාව, ඈ? කන පිනවන්න තියෙන ආසාව මං කියේ දැන් සින්දුවක් ඇහුණාට ඕක පස්සේ දුවන්නේ නැහැ ප්‍රථම ධානයේ ඉන්න කෙනා. සමාධියේ ඉන්න කෙනා පොඩ්ඩක් දුවනවා. දැන් ඒකාග්‍රතාවේ ප්‍රබල නම් මේ ආයතන පිනවන්න, ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය පිනවන්න තියෙන ආසාව, ඇහැ කන නාසය දිව ශරීරය නේද? ඒවා පිනවන්න තියෙන්නේ අපි පංචකාමය කියන. එතකොට ඒවට තියෙන ආසාව, කාම ඡන්දය යටපත් කරනවා ඒකාග්‍රතාවය. පැහැදිලිද? ඔන්න ඕකයි දැන් ධානාංග පහ ප්‍රබල වෙනකොට පංච නීවරණ දුරු වෙනවා, යටපත් වෙනවා. යටපත් වෙනවා ඇත්තටම. ඒවට මතු වෙන්න බෑ. එතකොට අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ ඒව මේ නවත්තන්න. මොකද අර ධානාංග වලින් ඉබේම ඒව යටපත් කරගෙන ඉන්නවා. අපි හරියට පස් දෙනෙක් දාලා තියනවා වගේ මේගොල්ලෝ අල්ලගෙන ඉන්න. මතු වෙන්න නොදී. ඒ පස් දෙනා තමයි ධානාංග පහ. හරි. ඒක ඉබේම හිතෙන් වැඩෙන දෙයක්. එතකොට ධානය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. සමාධිය ප්‍රබලයි. හිත දුවන්නේ බාහිර දේවලට කරදර කරන්න බෑ ධානයක ඉන්න කෙනාට. හරි. ධානයට සමවැදුනහම අනිත් වාරින් අය මොනවා කළත් කමන්නේ. තමන් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න දැන් ලොකු පිරිසක් ඉන්න හින්දා කවුරු හරි වාඩි වෙලා භාවනා කරනකොට එයාට කතා කරන්න යන්න එපා. ඈ? තේගෙනලා හැම හැරවන්න යන්න එපා. ඈ? එයාට ඕන වෙලාවක නවත්තලා යයි. මොකද අනිත් හැම දෙයකටම වඩා වැදගත් මේ හිත එකඟ වීම. ඔක හැමතිස්සෙම එන්නේ ආපු වෙලාවට ඉන්න ඕන. Tamanටත් දැන් සමාධිය හොඳයි කියලා හිතුණා. අනිත් අය මොනවා කළත් කමන්නේ මං නවත්තන්න කිව්වත් නවත්තන්න අවශ්‍ය නැහැ. ඒකේ ඉන්න දිගටම. හරි. Tamanට මේක මදි කියලා හිතෙනවා නම් ඒකේ ඉන්න දිගටම. අනිත් අය නැගිටලා ගියාට Taman යන්න අවශ්‍ය නැහැ. ඒ යන අය ඉන්න කෙනාට කරදර කරන්නත් එපා. එහෙම කළොත් එහෙම අර භාවනා කරන කෙනාට බාධා කළා Tamanට අකුසල කර්මය. තමන් කරනකොට තමන්ටත් බාධා එනවා එතකොට. ඔව් මදුරුවෝ වගේ නේද? ඒ අපි භාවනා කරන අයට බාධා කරන්න හොඳ නෑ. ඒක ලොකු අකුසලයක්. පුළුවන් නම් උදව්වක් කරනවා. ඈ එයා මදුරුවෝ කනවා කියලා පේනවා නම් මොකක් හරි මොනවා හරි උපකාරයක් කරන්න පුළුවන්. කවදාවත් ඒක නවත්තන්න යන්න එපා. හරි. ඒ වත් දැනගන්න ඕන මොකද මේ නොදැන කරනවා එක එක ඒවා නේද? ඒ ධානයක ඉන්න කෙනාගේ හොඳ අවධානයක් තියෙනවා අනිත් අය කියන්න ඕනේ. එයා දන්නවා වටේ වෙන ඒවා. දැන් ඉඳලා දන්නවා ඇති. කවුරු හරි ළඟින් ගියත් දන්නවා. ඔච්චර සද්ද නොකර ගියත් දන්නවා. ඒ තරම් සියුම් අවධානයක් තියෙනවා හිත එකඟ වෙනකොට. හොඳට සිහිය පිහිටනවා. අර නිදිමතේ නිින්ද ගිහින් ඉන්නකොට ඕක නැහැ. තීන විඳි. හොඳ ධානයේදී හොඳ සිහියක් තියෙන අවධානයක් තියෙන. අවධානය කියන්නේ මේ වටපිට හො හොයා ඉන්නව නෙවෙයි. එයාට දැනීම තියෙනවා. හරි. ඒකෙන් හිත දුවනවා නෙවෙයි. එනට අවශ්‍ය නම් දන්නවා වටේ ඉන්න දේවල්. හරි. සමාධිය ප්‍රබල වුණා. වෙන ඇහෙන්නේ නැති සියුම් සද්ද පවා අහන්න පුළුවන්. නේද? නිකන් ඉද්දි ඇහෙන්නේ නැති සද්ද හොඳට ඇහෙනවා. මේව සද්ද තිබුණාද කියලාත් හිතෙනවා නේ. හිත එකඟ වෙනකොට ඇහෙන දේවල් බැලුවහම වෙන දාහලා නැති දේවල් අහන්න පුළුවන්. කද හිත සියුම් වෙන්න සියුම් වෙන්න ඒකේ බලවත්කම වැඩි වෙනවා. හරි. පැහැදිලිද දැන් ප්‍රශ්න තියනවා නම් අහන්න. කිව්වේ නැද්ද? මොනවද කිව්වේ? ආවජ්ජන සමාපජ්ජන අදිච්ඡාන කිව්වා නේද? වුට්ටාන කියන්නේ එළියට එන්න පුළුවන්කම. ඒක කිව්වනේ. ඒක කලින් කියවුණා ඒකයි. සමවදින්න හැකියාව වගේම ධානයෙන් මිදීමේ හැකියාව තමයි වුට්ටාන. දැන් ඒකට පුරුදු කරන්න තමයි මම ඔය හැම භාවනාවෙදිම කියන්නේ සමාධිය බැස යන්න කියලා. ඒ මුලින්දම අපි ඔය වුට්ටානයත් පුරුදු කරනවා. හරි. මං කාටවත් ඔළුවේ බරගතිය එහෙම නෑ නේද? නෑ. සමහර භාවනා කරන තැන්වල ඒවා තියෙනවා. ඒ වුට්ටානය පුරුදු කරලා නෑ. සමාධියට සමවදින්න වගේම එළියට ඊමේ හැකියාවක් තියෙන්න ඕන. හොඳ සැහැල්ලු ගතියක් තියෙන්න ඕන භාවනා කළාට පස්සේ. ඈ ඒ හොඳට එළියට ඇවිල්ලා වුට්ටානේ. දැන් මේක හිතියා ඇති කියලා හිතෙනකොට දැන් අහම් පුරුදු කරගෙන ගියාම හිත ඔකට පුරුදු වෙනවා. ඔකේ කාලයක් එනවා දැන් ඇති කියලා හිතුන ගමන් හරි. ඒත් ඒකට පුරුද්ද තමයි ඔය සමාධියෙන් එළියට එන්න කියලා එහෙම අපි සාමාන්‍ය තත්වෙට අරන් මේ ඇස්සරින්. හරි. ඒක හැම භාවනාවකදීම පුරුදු වෙන්න. එතකොට ඕක ඉබේම හිත දන්නවා වුට්ටානේ. හරි. පච්චවේක්ෂණ එක ඇත්තටම මේ තමන් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා නේද? ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ පච්චවේක්කන. ඒ මෙහෙමයි. දැන් මං මේ හිතියේ ඇත්තටම මේ පළවෙනි ධානයේද? මේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ එක? වෙන කෙනෙක් කිව්වට හරියන්නේ නැහැ. හැබැයි ඒක ධානයේ ඉද්ධි කරන වැඩක් නෙවෙයි. ධානයෙන් එළියට ආවට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරන්න. මේක ධර්මයට අනුව මේක හරිද? ආපහු ඇරිලා බලනවා. හරි. දැන් ඒක මතක තියාගන්න ඒවා කරන්නේ අපි මේ වශී කරද්දී ධානයට යන්න හදනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්න බෑ. ඒ ධානි ප්‍රගුණ කළාට පස්සේ තමයි ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්, මේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. මේ මේ හරියටම මේකද කියලා. හරි. දැන්ම ඒක කරන්න යන්න එපා. ඒක කරන්න දවසක් එනවා. එතකොට මම කියන්න. يعني හොයන්න දවසක් එනවා. يعني Taman ධාන ටික විශේෂයෙන් ධාන හතරම කරගත්තට පස්සේ පුළුවන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මේවා ඇත්තටම හරි දේවල්ද? නැත්තම් අපි රැවටිලාද? හොයන්න ඕනේ. හරි. ධර්මයට අනුව ඒක කවුරුවත් කිව්ව පළියට නෙමෙයි. Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකන් හොයන්න තියෙනවා. ඒ පස්වෙනි එක තමයි කිසිම සැකයක් නැහැ මේ හිතියේ මේක කියන එක මට්ටමට එනවා වශී කරගත්තහම. එතකොට මේ පස් ආකාරයකට වශී කරන්න පුළුවන් පුරුදු කරන කෙනාට. හරි. ඉතින් වශී කරන්න කලින් ඔවට යන්න පුළුවන්කම හදා ගන්න ඕනේ නේද? පොඩ පොඩ. ඔව්. ඒක ආයේ ආයේ පුරුදු කරනකොට තමයි ඒක ප්‍රගුණ වෙන්නේ. දැන් සමාධිය එකපාරට හැදෙන්නේ නැහනේ ඒක නේද? උත්සාහාරම් කරලා දැන් ඔන්න දැන් ධානයේ වඩනකොට සමාධිය පොඩ්ඩක් වශීභාවයක් තියෙනවා. වෙනද වගේ අමාරු නෑ සමාධියට යන්න. හරි. හැබැයි ඒක හැමදාම නෑ. ඕක කරන එක නැවැත්තුවොත් එහෙම ආයේ සමාධියට එන්න බැරි වෙනවා. ඔව්. ඒ හින්දා මේ පටන් ගත්ත එක ටිකක් හොඳට පුරුදු වෙනකන් ඒක කරන්න ඕනේ. යෙදෙන්න ඕනේ. හරි. ඒ හින්දා තමයි මම අර මුලින්ම කිව්වේ මේ භාවනා මේ මාසෙකට දවසක් කරලා නම් වැඩක් නැහැ. කරනවා නම් දැන් සතියේකට දවසක් මදි. ඉතින් අපිට ඊට වඩා අමාරු හින්දා තමයි මෙහෙම හරි දැම්මේ. දැන් ඔයගොල්ලෝ ගෙදෙත්තිත් උත්සාහයක් යතන්න ඕන. හරි. දවසකට කොහොම හරි පැය භාගයක් ඉන්න බලන්න ආනාපාන සති. එතකොට ඕක නැති වෙන්නේ නැහැ. දැන් පුරුද්ද ඒ පුරුද්දක් හදා ගන්නවා එතකොට. ඔව්. මේ ජීවිතේ තමයි ලබන්නේ. පෙර ජීවිතයක කරලා තිබුණොත් එයාට ඉක්මනට මේවා ලැබෙනවා. හරි. ඉක්මනට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් අමාරුවෙන් උත්සාහය යොදලා තමයි හදන්න වෙන්නේ. පෙර පුරුද්දක් තිබුණොත් ටක් කරලා ඒක එනවා. හරි. ඉක්මනට හිත එකඟ වෙලා ධානය එහෙම ඉක්මනට කරන්න පුළුවන්කම එනවා. ඒ වගේ තමයි අර වෙන මොනවා හරි ඉර්ධි බලයක් එහෙම පුරුදු කරලා තිබුණා නම් ඒකත් එනවා. අමාරු විතර මේ ඈ මතුවෙලා එන
අර මෙහෙම ඉන්නේ පුරුද්දර තමයි ගන්නේ.
ඔව්. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න ඉන්නෙත් මොකක් හරි ධර්මයේ හැසිරීලා පුරුද්දක් තියෙන. ඒ හින්දා තමයි මේවට යොමු වෙන්නේ. ඒකයි මං කිව්වේ අර ආයේ හොයන්න යන්න එපා. මගේ පාරමිතා තිබුණාද? ත්‍රි හේතුක ප්‍රතිසන්දි තිබුණාද? අරවා මේවා ඕව හොයන්න දෙයක් නැහැ. ඒවා තියෙන හින්දා තමයි මෙහෙම එන්නේ. එහෙම නැත්තම් මේ වගේ තැනකට එන්නේ නැහැ. හරි. දැන් ඕවා හොයන්න ගිහිල්ලා අධෛර්ය වෙනවා කට්ටිය. අපිට පාරමිතා කොහෙද? ඉතින් ඕවා කරන්නේ නේද? නැත්තම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙනවාද? ඉතින් එහෙම හිතන්නේම මොලේ නැති කමනේ. ප්‍රඥාවක් තිබුණා නම් ඔය මෝඩ විදිහට හිතන්නේ නේ. ප්‍රඥාචෛද කියන්නේ ඔව් හේතුවම තමයි ඒක. ඒවා ඔය සමහරව ධර්මයේ ඕනවට වඩා ඉගෙන ගන්න ගිහින් ඒකෙන්ම අනිත් පැත්ත ගහනවා. ඒව හොයන එක නෙමෙයි මම කරලා බලන එකයි තියෙන්නේ. මේ Taman ත්‍රි හේතුකද කියලා බලා ගන්න මාර්ගයේදීලා බලන්න ඕන නේද? නැතුව වෙන විදිහක් නැහැ. ත්‍රි හේතුක ප්‍රසන්දියද කියලා හොයාගන්න නේද? උත්සාහ කරලා ඒ ඵල ලැබෙනවද කියලා බලන එක විතරයි ත්‍රි හේතුකද කියලා දැනගන්න තියෙන එකම විදිහ. හරි. ඔව්. ඉතින් ওই වචන ටික දැන ගැනීමම නෙමෙයි අපි ඒවා අපි මේකට හිතට මේ මේ හිත දියුණු කරන්න කොහොමද මේවා උදව් වෙන්නේ කියන මට්ටමෙන් තමයි ධර්මය හොයන්න ඕනේ. හරි. දැන් අභිධර්ම එහෙම කටපාඩම් කරගත්තටම ධර්මය දැක්ම වෙන්නේ නැහැ. දැන් මේ ප්‍රායෝගිකව තමයි දැන් ධානාංග ටික කටපාඩම් කරගන්න පුළුවන්. තමන් අත්දකින්නකම් ඕක මොකද්ද කියලා දැනගන්නේ නේද? දැන් සමාධිය ගැන ඕන තරම් තර්ක කරන්න පුළුවන්. කවදා හරි සමාධියේ ඉන්න තාක් කල් අවබෝධ කරන්නේ නැහැ. එතකන් වචන ගොඩක් විතරයි. හරි? ගොඩ ගැසීම. ඉතින් සමාධිය වඩපු නැති කෙනෙක් එක්ක ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. තර්ක කරන්න යන්නත් එක. එයා කියයි පොතෙන් දැනුම. අත්දැකීමෙන් නෙවෙයි. ඒවා ප්‍රගුණ කරපු කෙනෙක් එක්ක තමයි ඒවා කතා කරන්න ඕනේ. ධ්‍යාන ගැන කතා කරනවා නම් ධ්‍යාන වඩපු කෙනෙක් එක්ක කතා කරන්න. එතකොට ඒකේ හොඳට Tamanට ඒවා තේරුම් ගන්න පුළුවන්, විස්තර කරගන්න පුළුවන්. හරි? එතකොට දැන් ධ්‍යාන වැඩුවට මාර්ගයට වැටිලා නැහැ. හරි. හරි මාර්ගයට. ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. එකක් මතක තියාගන්න. දැන් තාම ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට එන්න නම් සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්නම ඕන. හරි. ඔව්. විදර්ශනාව වඩන්නත් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. විදර්ශනා වඩනවා කියලා කරන භාවනා ටිකක් තියෙනවා. මොනවද වඩන්නේ? අනිත්‍ය බලනවා. තව? දුක්ඛ අනාත්ම බලනවා. ඉතින් බුද්ධ කාලෙත් හිටිය අන්‍ය තීර්ථකයේ අනිත්‍ය වඩපු පිරිසක් හිටියා. දුක්ඛ ගැන වඩපු පිරිසක් හිටියා. අනාත්මය වඩපු පිරිසකුත් හිටියා. මේකත් මතක තියාගන්න. හරි. හැබැයි ඒගොල්ලෝ ආර්ය මාර්ගයට වැටුන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගයට වැටුන්නේ නැහැ. ඒක හරියට සම්මා දිට්ඨියකින් දැකලා තමයි ඒක වඩන්න ඕන. හැම මොහොතේම වැඩෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය නැත්තම් වැඩෙන්නේ නැහැ. ගන්න පුළුවන් සම්මා දිට්ඨිය තියෙන කෙනාට. සම්මා දිට්ඨිය නැති කෙනාට නැහැ. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න පුළුවන්. දැන් ඔන්න නාම රූප වෙන් කර කර බලන්න පුළුවන්. හරි. නාම රූප පරිච්ඡේද ඥානය කියලා හැම කියන්න පුළුවන්. හැබැයි හරි අවබෝධය ඉන්නේ සම්මා දිට්ඨිය ඇති කෙනාටමයි. එහෙම නැත්නම් අර වචන ටිකක් පාඩම් කරගත්තා විතරක් වෙනවා. හේතුඵල බලන්න පුළුවන්. අනිත්‍ය බලන්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ ඔවා ඉතින් කිය කියා ඉන්න පුළුවන්. මේ මොකද්ද කියලා නුවණින් දකින්න වෙනවා. හරි. මං කිව්වේ අර අඩු ගානේ මේකෙන් සක්කාය දිට්ඨිය නැති වෙයිද කියන අවබෝධයක්වත් එන්න ඕන. සම්මා දිට්ඨිය තියෙන කෙනාට අනිවාර්යෙන් ඒක එනවා. මේ විදිහට භාවනා කරනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන එක. හරි. එතනින්නේ පටන් ගන්න තියෙන්නේ නේද? සෝවාන් වෙලානේ ඉතුරු ටික එන්නේ. සක්කාය දිට්ඨිය නැති කරන දැක්මක් එන්න ඕන. එතකොට දැන් මං උපමාවක් දුන්නා නේද? දැන් ඇතිද ඕගලන්ට යන්න ඕනද? 11යි කාලය. එහෙනම් අපි අදට ඇති අපි සම්මා දිට්ඨිය ගැන වෙන දවසක කතා කරමු. හරියට පොයේ දවසේ එහෙම කතා කරන්න පුළුවන්.
පොයේ දවසේ අපි රැවඳලා
සම්පූර්ණ. ඔව් දැන් අදහසක් තියෙනවා මේ. ලේසි වැඩක් නෙමෙයි. පොයේ දවසේ රැය එළි වෙනකන් වැඩසටහනක් කරමු කියලා. දැන් භාවනා කරන අයට නම් හරි වැදගත්. ඉතින් බලමු පුළුවන්කමක් තියනවාද කියලා. මොකද දැන් මම ඉතත් ඇවිල්ලා මගේ තියෙන අනිත් වැඩසටහන් එක්ක බලන්න ඕන. පුළුවන් නම් හොඳයි. හැබැයි දැන් ඔයගලන්ට ඕනකමක් තියනවා කරන්න, දැනගන්න දේවලුත් ගොඩක් තියෙනවා වෙලාවයි. එහෙම තියනවා නම් අනිත් එක අපි තියන්න වෙන්නේ ටිකක් රැ වෙලා. අනිත් පන්සල් වල වැඩ කටයුතු ඉවර වුණාම තමයි ඒ කියන්නේ පැය 10ට විතර පටන් අරන් එළි වෙනකම් කරන්න. එතකොට ඕනනම් ගෙවල් වල ගිහිල්ලා එහෙම අපහු වෙන්න පුළුවන්. ඒ ඉතින් එන්නේ නැති අය ඒගොල්ලන්ගේ වැඩක් කරනවා. දේවරුව තියලා දැන් එහෙම තියනවා නම් ඇත්තටම වෙන පන්සල් වල ඉන්න අයත් සමහර විට ඒ ඒ අවශ්‍යයි දැනුවත් කළොත් අවශ්‍යතාවය තියන අයට වැදගත් වෙනවා. ඒක කැමති නම් ඒක හොඳ දෙයක් මේ පන්සලෙන් පටන් ගන්න එක මේ පළාතට නේද? හොඳ ප්‍රචාරයක් දීලා එහෙම ඒ කියන්නේ අවශ්‍යයි. එහෙම ඉන්නේ අවශ්‍යයි නේ. ඒකයි ඉතින් ඒක බලමු දැන්. හොඳයි ඉතින් දැන් ඔය ඕක හොඳ දෙයක් දැන් ඕගොල්ලන්ට ලොකු ඕනකමක් එන එක නේද? ඒක එන්නේ දැන් මේක කරන්න පුළුවන් දෙයක් කියලා Tamanට විශ්වාසය එනකොට. වයස ප්‍රශ්නයක් නෑ. දැන් මං එක සැරයක් ඔව් ඕගොල්ලෝ ඔය කෑ ගැහුවට මං එක සැරයක් ඕස්ට්‍රේලියාවේ කළා. එහෙ සිල් ගත්තු අයට පොසොන් පෝයේ දවසේ රෑ එළි වෙනකන් වයස කම්මලා හිටන් උදේ දානේ ගේන කොටත් ඇහැරලා නිින්දක් නැතුව ඒ තරම් උනන්දුවෙන් ඒ අහගෙන හිටියා කළා. ඒ ධර්මයේ හැසිරෙනකොට මේ ඔව් නිදිමත ඉන්නෙත් නෑ. වයස අනිත් අමාරු ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ දැන් භාවනා කරද්දී අනිත් ප්‍රශ්න ටික ටික ඒවා ප්‍රශ්න නෙවෙයි. හැබැයි ඒකට වැටෙන්න ඕන. හරි. ඒ සමාධි වැඩනකොට දැන් ඕගොල්ලන්ට සිල් දවසෙත් ඉතින් ප්‍රශ්නයක් නැව පැත්තකට වෙලා භාවනා කරන එකයි තියෙන්නේ. අනිත් අය මොනවා කළත් කමක් නැහැ. සක්මනේ යෙදෙන්න පුළුවන්.
ශ්‍රවණයක් කරන ගමන් භාවනාවට
පුළුවන්. අන්න ඒකත් හොඳයි. ඒ අහපු එකත්. දැන් ඔගොල්ලෝ බණක් අහනකොට සමාධියේ ඉඳන් හොඳට අහගෙන ඉන්න. වැඩ දෙකම කෙරෙනවා. හොඳට බණ පටන් අරන් ඉවර වෙනකන් අහගෙන ඉන්නත් පුළුවන්. තමන්ගේ සමාධියක් දිනු වෙනවා. හරි. ඇස් පියාගෙන සමාධියට ගිහිල්ලා හිත සමාධි කරගෙන බණ ඇහෙනවා එතකොට. හරි. ඒ භාවනාවේ ඉඳන් බණ අහගෙන ඉන්න පුළුවන්. පුළුවන්. ඔව් බස් එකේ යද්දී වුණත් ඉතින් වාඩි වෙලා යනවා නම් ස්පීයා ගත්තාම තමන්ගේ භාවනා කරන්න පුළුවන්. එහෙම මේ දැන් ඔන්න භාවනා සුදුසු භාවනා නෙමෙයි. තමන්ට කරන්න පුළුවන් නම් ඒක සුදුසු. ඕන භාවනාවක් එච්චරයි නෙවෙයි. තමන්ට ඔව් කිසිම එකක් මේ භාවනාව මේ වෙලාවේ මේ ඉරියව්වේ කරන්න හොඳ නැහැ කියලා නීතියක් නැහැ. ඒ මූලිකව අර ප්‍රගුණ කරනකොට අපි කියනවා ඉතින් අර නිෂ්කලංක තැනකට යන්න මෙහෙම කරන්න. ඔය දැන් ප්‍රගුණ කරපු කෙනාට ඒව අදාළ නැහැ. හරි? ඕන තැනක ඕන ඉරියව්වක තමන් භාවනාව කරන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ කරන්න බැරි හින්දායි එහෙම එපා කියන්නේ. පුළුවන් කෙනාට ඒව කතා අදාළ නැහැ. ඕන ඉරියව්වක ඕන තැනක මේක මතක තියාගන්න. සමහර තැන්වල භාවනා කරන්න බය අය ඉන්නවනේ. එහෙම එකක් නැහැ. බුද්ධ කාලේ කොහෙද හාමුදුරුවෝ භාවනා කළේ? අමුසෝහන් වල. අමුසෝහන් කියන්නේ මේ මිනි එළියේ තියෙන වලලලක් නැහැ. සත්තු කාලා අරව මේවා තනියෙන් රෑ එළි වෙනකන් භාවනා කළේ. අද එහෙම කිව්වොත් ආ ඔව් පිටකනේ අපු උතන භාවනා කරන්න හොඳද? අරම මේ නේද?
අපිට ළඟ සෝනක්
තියෙනවා. ඔව්. පුළුවන් නෑ හොඳයි. ඒ වැරදි මත හොඳද? මෙහෙම මෙහෙම කරන්න හොඳ නෑ. අරව වෙනවා මේවා වෙනවා ඔය භාවනා නොකරන අය දාපු මත. බය වෙන්න එපා. ඕන තැනක ඕන වෙලාවක
තමන්ට කරන්න පුළුවන් නම් කරන්න. ඒක තමයි හොඳම වෙලාවයි හොඳම භාවනාවයි. හරි. ඔව් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මෙතන හොඳද මෙතන මේ මෙහෙම ඈ කරදරයක් වෙයිද? කරදර වෙන්නේ නැහැ. භාවනා කළාට කරදර වෙන්නේ නැහැ. යම් කිසි වෙලාවක හිතට මොකක් හරි බයක් දැනුණොත් ඉතින් අපිට බය හිතෙන වෙලාවල් තියෙනවනේ නේද? බයක් හිතුණොත් එහෙම මොකද කරන්න ඕන? බුදු ගුණයක් මෙනෙහි කරන්න, මතක් කරන්න. මම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගයේ ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේට කාටවත් කරදරයක් කරන්න බැරි වුණා. එහෙමනම් ඒ පිළිපදින මටත් කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැහැ. ඕක හිතපු ගමන් ඕන බයක් නැති වෙනවා. හිතට බයක් දැනුණොත් ඔච්චර. දජග්ග සූත්‍රයේ තියෙනවා. ඔව්. ඔව් එතකොට මේ බුද්ධ උපදේශයේ තමයි මේ බුදු ගුණ මෙනෙහි කරන්න, දහම් ගුණ මෙනෙහි කරන්න, සංඝ ගුණ මෙනෙහි කරන්න. දජග්ග සූත්‍රයේ කියන්නේ ඔය ටික. නේද? නෑ නෑ. නෑ. දජග්ග සූත්‍රය කියවලා බලන්නකො. අර සුරාසුර යුද්ධයක් ඇති වුණා. එතකොට නා දෙවියෝ උපදේශ දුන්නා. ඔගොල්ලෝ සටනට ගියාම ආ බයක් ඇති වුණොත් අපේ කොඩි දිහා බලන්න. සේනාදී මොකද නායකයන්ගේ කොඩි දිහා බලන්න. එතකොට ඔය බය නැති වෙයි. මේ සතන් කරන අයට කියන්නේ. ඒ බුදුහාමුදුරෝ ඔය කතාවත් කියලා කියන හැම බැලුවට ඔය බය නැති වෙන්නත් පුළුවන්, පවතින්නත් පුළුවන්. මොකද දෙවිවරු කියන්නේ වීත රාග, වීත දෝෂ, වීත මෝහ නෙවෙයි. ඈ? රාග දෝෂ මෝහ දුරු කරපු අය නෙවෙයි. ඒ හින්දා ඒගොල්ලෝ මතක් කළාට ওই බය දුරු වෙයි කියලා කියන්න බෑ. ඕගලන්ට බයක් ඇති වුණොත් බුදු ගුණ මතක් කරන්න, දහම් ගුණ මතක් කරන්න, නැත්නම් සංඝ ගුණ මතක් කරන්න. එතකොට ওই ඕන බය ඉතුරු නැතුවම දුරු වෙලා යනවා. හේතුව තමයි ඒගොල්ලෝ මේ ඔව් වීත රාග, වීත දෝෂ, වීත මෝහ. රාග දෝෂ මෝහ දුරු කරපුවා. එහෙනම් ඒ වගේ උතුමන් මතක් කරාම ඕනම බයක් ඉතුරු නැතුව දුරු වෙනවා කියලා. ඒක තමයි දජග්ග සූත්‍රය. හරි. ඉතින් ඔය ධර්මය ඔළුවේ තියාගත්තාම බය වෙන්න දෙයක් නැහැ. ඔය එක එක්කෙනාගෙන් ධර්මය අහන්න ගියාම තමයි මේ බුදුදහමත් විකෘති කරලා කියන්නේ. නේද? ඒ තියෙන සූත්‍රය ඒවා බුද්ධ දේශනා. තමන්ට බැරි වෙලාවත් භාවනා කරද්දි හිතට බයක් දැනුණොත් ඔච්චරයි කරන්න තියෙන්නේ. බුදු ගුණ මතක් කරන්න. එතකොට බය නැති වෙයි. එහෙම නැත්නම් ඒ කියන්නේ ඉතිපිසෝ ගාතාව, ස්වාක්කාතෝ ගාතාව සුපටි ගන්න.
බය කියන්නේ
එතෙන්දි මොකක්ද එන්නේ? මේ භාවනා කරද්දි බයක් එනවා කියන්නේ. ඉහිතෙන් එක එක්කෙනාට එන දේවල් එන්න පුළුවන්. දැන් බය වෙලා නැද්ද? හීනෙන් බය වෙලා නැද්ද? දැන් ඇයි බය වුනේ? ඒක එක එක්කෙනාට වෙනස් නේ. එක එක්කෙනා බය වෙන හේතුව නේද? සමහරු හොල්මන් වලට බයයි, සමහරු සර්පයන්ට බයයි, සමහරු නේද? කරපොත්තන්ට බයයි. නෑ හැමෝටම ඔක්කොම බය නෑනේ. ඒක එක්කෙනා ඉතින් බය වෙන හේතුව. ඉතින් භාවනා කරද්දි බය වුණත් ඔය හේතුවකට තමයි බය වෙන්නේ. දැන් භාවනා කරද්දි ඔන්න කරපොත් එක්කෙනා. කරපොත්තන්ට බය කෙනා බය වෙන්නේ නැද්ද? එංගේ දිවුවොත් නේද? භාවනාව නිසා නෙමෙයි ඒක හටගන්නේ. තමන්ගේ තියෙන හිත ඇතුලේ තියෙන බය මතුවෙන. ඒක විදියට මතුවෙන්න පුළුවන්. ඒක මේ භාවනාව නිසා වෙන දෙයක් නෙවෙයි. ඇත්තටම භාවනාව නිසා බය නැති වෙනවා. හරි? හරියට කරන කෙනාගේ බය නැති වෙන්න ඕන හරියට කරනවා නේ. ඒ වුණාට අපි ඉතින් එහෙම දිනුවායම නෙමෙයිනේ අර එක එක විලාවට සමහර වෙලාවට ඉතින් බයක් හිතෙන්න පුළුවන් නේද? බය හිතුනොත් කරන්න ඕන උපදේශය අරක. හරි. විශ්වාසය තියාගන්න කිසිම කරදරයක් වෙන්නේ නැහැ. හරි. මේක මන් නිකන් කියන එකක් නෙමෙයි. දහස් ගානකට උපදෙස් දීලා අත්දැකීම් ඇතුව කියන දෙයක්. හරි. මේ ක්‍රම මේ විදිහට කළොත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒ විශ්වාසය තියාගන්නකො. හරි. මේ භාවනා කරලා කිසිම කරදරයක් වෙන්නේ නැහැ. Tamanṭa ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. හරි. ඒක වන් බය නැතුව කියනවා මේ බුදුදහම හරියට Taman ඒක නම් කරන්නේ කිසිම
කරදරයක් වෙන්නේ නැහැ, බයක් වෙන්න දෙයක් නැහැ. බය තියෙන ඒවා දුරු වෙනවා එක තමයි වෙන්නේ. කරදර තියෙන ඒවා දුරු වෙනවා. හරි. ඉතින් ඒවා තියෙනවා ඇත්තටම. දැන් ඇත්තටම මේ අපිට බාහිරේ උදව් හම්බ වෙනවා. දේව ආශිර්වාදෙ හිටන් හම්බ වෙනවා භාවනා කරන කෙනා. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් රකින්නවා කියන්නේ නිකන් නෙවෙයි. ඒවත් දකින්න පුළුවන්. ඒගොල්ලෝ ඒ මුලින් එන බාධක මුලින් ටිකක් තියෙන්න පුළුවන්. මොකද ඕන දෙයකට බාධා කරන පිරිසක් ඉන්නවනේ හොඳ දෙයට. ඒ වුණාට තමන් ටිකක් ඒකේ යෙදෙනකොට ඒගොල්ලෝ නිකම්ම විසිරලා යනවා. හරි. ඒ හින්දා බය නැතුව මේකේ යෙදෙන්න තමන් හරි දෙයක් කරන්නේ. ඒකේ මේ අර කරදර කරන අයත් අන්තිමට උදව් කරනවා මිසක් ඒ පැත්තට හැරෙනවා. මුලදී පොඩි පොඩි ගැටලු ආවට එච්චර ගණන් ගන්න එපා. ඒක සාමාන්‍යයෙන් ඉතින් දැන් ගැටලු කියන්නේ දැන් එන්න භාවනා කරනකොට ඉතින් නිදිමත එන්න පුළුවන්. ඉතිවා ඒවා ගණන් ගන්න එපා. ආයේ එකෙන් අධෛර්ය වෙන්න එපා. ආයෙයි කරන්න. ඔව්. ඒ වගේ ඒ බාධක දුරු කරගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි අදට අවසන් කරමු. දැන් මේ කාලය තුල ඔයගලන්ට ඇත්තටම දැන් ඉතින් මම කිව්වේ නැතත් සතුටු වෙන්න පුළුවන් නේද? සෑහෙන දියුණුවක් තියෙනවනේ. ආ. භාවනාව Tamanට කරන්න පුළුවන් කියන එකම ඇති. හරි. ප්‍රතිපත්ති පූජාවේ ඒවයි ප්‍රතිඵල තියෙනවා. ඒවා මහානිසංස කුසල. භාවනාවේ යෙදෙනවා කියන එක එසේ මෙසේ කුසලයක් නෙමෙයි ප්‍රතිපත්ති පූජාව. හරි. දැන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා කුසල් අනිවාර්යෙන් පිං. හරි. පිං ගොඩාක් රැස් කරගත්තා ඒවට හොඳ ප්‍රතිඵල තියෙනවා. මහානිසංස කියන්නේ මේවා නිවන් දක්න කල්ම ප්‍රතිඵල දෙන්න තරම් බලවත්. හරි. ආනිසංස බොහොම තියෙනවා. මේ පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේ මේ සතුටටපත් වන දෙවිවරු අපවත් අපේ පවුල්වලයවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් කර්ම විපාකයක් තියනා නම් ඒ වයින් අපව ආරක්ෂා කරනසේක්වා. එතකොට අපේ මේ භාවනාවලට කරදරයක් තියෙනවා නම් ඒ වයින්ුත් ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. මිනා පුණ්‍ය කම්මේන ප්‍රාර්ථනාව වෙන්න ඕන නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය වෙන්න ඕන. බාලයන් ඇසුරු කරන එකෙන් වළකින්න ඕන. ඒ කියන්නේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින අයට තමයි බාලය කියන්නේ. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පමාමේ බාල සමාගමෝ. ඒ වගේම මේ ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම සතන් සමාගමෝ හෝතු. මේ පින් හේතු වාසනාවෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති
අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු
සාදු සාදු සාදු